තම තමන්ටම තීරණයක් වෙනවා. අපි එතකොට හැමතිස්සෙම මහා දුකෙන් මිදෙන්න පුඩා දුක විඳිනවා. මහා සැපයක් ලබන්න පොඩි සැපය අතහරින මත්තා සුඛ පරිත්‍යාගා පච්චේති විකුලංස. අපි දැක්කොත් මහත් සැපයක් ලබනවා කියලා මේ කුංචි සැපේ අතහැරියාම අපි ඒක කරනවා. එයි අපි දන් දෙන්නේ. කුංචි දෙයක් දුන්නාම ලොකු දෙයක් ලැබෙනවා කියලා දන්නවා. පුංචි දෙයක් දුන්නාම දෙව්ලෝ සැපතක් ලැබෙනවා කියලා දන්නවා. පොඩි දේ අතහරින්නේ ලොකු දේ ලබන්නයි. ඒ වගේ පුංචි දුක අතහැරියාම ලොකු දුකක් අතහැර ගන්න පුළුවන්. පුංචි දුක දරාගත්තොත් ලොකු දුකකින් මිදෙන්න පුළුවන්. පුංචි දුක අතහැරියොත් මහ දුකකුයි උරුම වෙන්නේ. ඒ නිසා ඒ සාමාන්‍ය ලෝක කටයුතු කරන අපි සංසාර ගමනේ ස්වභාවය ගැන හිතලා මේ අනන්ත දිගු සංසාර ගමනේ අපි අනන්ත අප්‍රමාණ පීඩා වින්දේ මේ කුංචි සැපයක් හොයාගෙන ගිහිල්ලා මේ න කුංචි දුක විඳ දරා ගන්න බැරි නිසා අපි හැමදාම ප්‍රතිපත්තියෙන් සීලයෙන් ගුණයෙන් බණින් භාවනාවෙන් ඇතුණා. ඒක ප්‍රතිඵලය තමයි අපි සංසාරේ හැමදාම නැවත නැවත දුකට වැටෙච්ච බව. ඒ නිසා යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් මේ පුත්කල භාවයේ තුල වුණත් ඉවසීමක් ඇති කරගන්න පුළුවන්. මේ බඳු දුක්ඛ දාහයක් ඇති වෙන වෙලාවෙදි කමක් නැහැ. සීතල දැනුණත් සීතලෙන් හරි මම මේ ගමන ගියොත් මට කවදාවත් සීතල නිසා දුක් විඳින්නේ නැති, ඒ පීඩාව එන්නේ නැති, ඒ සීතල නැති අමා නිවන් පුරට යන්න පුළුවන් වේවි. මේ උස්නේ හරි විසාගෙන මම මේ ධර්මයේ ඇහුවොත් කවදාවත් මට නීතත් වඩා දාහ දෙවිලි ඇති අවීචි ආදී අපායක ඉපදිලා ගිනිදල් මැද දැවෙන්නේ නැතුව අමා සාන්තියෙන් පිරිච්ච නිවන් පුරට යන්න පුළුවන් වේවි. එනිසා එළඹෙන දුක පැණි රසයි කියලා ආපු දුක විඳ දරා ගන්නවා. මෙසේ ඉවසීම පුරුදු කළොත් අපිට බොහෝ ගුණ වඩා ගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා පුණ්‍යතුනේ අපි අපේ ජීවිතයේ තුල පුංචි දෙයක් දැන්නත් අපි අපේ එකවරම පිනට දහමට තියෙන අවස්ථාවත් හැරලා දානවා. කුසලයට තියෙන අවස්ථාවත් හැරලා දානවා. බොහොම ලේසියෙන්. ඒත් අපි කල්පනා කරලා බැලුවොත් විනෝදාත්මක ආස්වාදයක් ලබන්න නම් ඒව ගැන එච්චර සැලකිලිමත් නෑ. දැන් අපි එළි මහණේ ආසනයක් පනවල බණ කිව්වොත් අපේ පින්වතුන්ට හරි ප්‍රශ්න සීතල වෙයි, පීනස් හැදෙයි, සේකක්මයි, හෙන්දිරිසා වෙයි කියනවා. අර නළු නිළියෝ ටිකක් ඇවිල්ලා ගායක ගායිකාවෝ ටිකක් ඇවිල්ලා සින්දු කියනකොට අර එලිමාන වැස්සේ පින්නේ කිසි ලඩක් නෑ. බණ ඇහුවොත් තමයි දහම රෝග ඔක්කොම එන්නේ. මේක තමයි අපේ ඇත්ත. අවශ්‍යතාවය නැතිකමයි උපකාට කාටත් තියෙන්නේ. සිරිසා බුදුරජාණන් වහන්සේ දේශනාව තුළ අපි ඉවසීම මේ සාමාන්‍ය ජීවිතයේ තුළදී පුරුදු කරන්න ඕන. වුණු වෙන්න ඕන. දැන් අපි බලන්න ඕනේ ඊට වඩා එහාට ගිය ඉවසීමක් අපි පුරුදු කරගන්නේ කොහොමද කියලා. දැන් අපිට බඩගින්න නිසා, සාපවස නිසා, උණුසුම නිසා, සීතල නිසා, මෙයාදී විවිධ හේතු නිසා කායික දුක් මානසික දුක් හටගන්නවා. දුක් වේදනාව හටගත්තාම අපි දුක් වේදනාවට අකමැතියි. දුක එපා. දුක එපා කියලා කියනවා. දුක ප්‍රතික්ෂේප කරනවා. ඒ සඳහා අපි සැප හොයන්න විවිධ උපක්‍රම යොදාගත්ත දැන් අපි මේ කතා කළා කාර්ය පැහැදිලි ඇති වැඩි වැඩි විස්තර නොවුණත්. දැන් අපිට මේකට මේ විදිහ නැතුව වෙන ක්‍රමයක් නැද්ද? මේ දුක් වේදනාවට උත්තර සපේ ගන්න. අපි හැමදාම කලේ සීතල හැදෙනකොට කොරෝණේක උස්නේ දැනෙනකොට පෑන්නක දානේ. බඩගිනි හැදෙනකොට කන එක විපාසය දැනෙනකොට කොණුකේ. නැස්ස මදුරු වෙනකොට ඒකෙන් රැකෙන පීඩා ගන්න දුම් ටිකක් හරි ගස්සනේ. මේ උත්තරේ ඇර වෙන උත්තරයක් නැද්ද අපිට? බුදුරජාණන් වහන්සේ මොනවද ඒ සඳහා දේශනා කරලා තියෙන්නේ? අපි ප්‍රයන්න වෙනවා, විමසන්න වෙනවා. අපිට දැන් දුකක් වේදනාවක් ආවහම අපි දුක නැති කරගන්න අපි අනුගමනය කළ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව හරි උත්තරයක් ලැබිලා නැහැ අපිට. අපේ දුක නිවිලා නැහැ. එහෙනම් දැන්වත් අපි වෙනස් විදියක් හොයන්න වෙන්නේ දුකින් මිදෙන්න. වෙනස් ක්‍රමයක් නැද්ද ලෝකේ? බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මොනවද ඒ සඳහා දේශනා කරලා තියෙන්නේ කියලා හොයන්න වෙන්නේ. කෙවොත් අපිට පුළුවන් වේවි අලුත් උත්තරයක් හොඳ උත්තරයක් හොයාගන්න දුක කියලා. දැන් අපිට මේ කායිකව වේවා මානසික වේවා මේ ආදී විවිධ හේතු නිසා කටුක වූ දියුණු සලු අමනාප වූ අකමැති වූ වේදනාවක් හටගත්තාම අපි වේදනාව හේතුව දකින්නේ වේදනාව ආවේ කයි මේ කය නිසායි මේ වේදනාව ආවේ එහෙම නැත්තම් දකින්නේ අරය නිසා මෙයා නිසා අරක නිසා මේක නිසා ඒ වේදනාවට දුකට හේතුව බාහිර හේතුවක් දකිනවා අරකින් මේකින් තමයි දුක ආවේ අරය නිසා තමයි මෙයා නිසා තමයි දුක ආවේ බාහිර කෙනෙක් බාහිර පුද්ගලයෙක්ව දකිනවා බාහිර දෙයක්ව දකිනවා එහෙම නැත්තම් මේ කයෙන් තමයි මේ දුක ආවේ මේ වේදනාව ආවි කියලා දෙහිට දකින්න. දැන් අපි මේ උත්තර දෙකම අරගත්තාම අපි යන පාර වැරදි. අපි බාහිරින් තමයි දුක ආවි කියලා දකිනවා ඒ නිසා අපි බාහිරයත් එක්ක දෙටෙනවා. බාහිරින් තමයි සැප එන්නේ අපි සැප හොයනවා බාහිර වස්තුන්ගෙන්. අපි සැප හොයන්නේ දුකෙන් මිදෙන්න සැප හොයන්නේ බාහිර වස්තුන්ගෙන්. එහ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න, ඒ ආයතන වලට දුක නොවෙන්න උත්තර හොයන්නේ බාහිර ලෝකේ. අපි දන්නේ නේ ආධ්‍යාත්මයේ තුල සැප ලබන මාවතක් තියෙනවා කියලා. හේමුවේ නැතුවන්ට සැප තියෙන්නේ මෙහි කියලා දන්නේ නැහැ. සැප වෙනවා බාහිරේ. දුක දකින්නේ බාහිරේ. මෙන්න මේ මේවා නිසා තමයි දුක ආන්නේ. දැන් අපි ටිකක් හිතලා බැලුවොත් මේ දුක ආවේ කොතනින්ද? ඔන්න අපි දකින්නේ මේ කය නිසා. හොඳයි අපි බලමු කය නිසාද දුක ආවේ. හොඳයි ඒ බඳු ඇත්තකින් හරි අපි බලමු ස්පර්ශය උන්නේ අපි පැත්තකට දාමු. කය නිසායි දුක ඇති වුනේ. කාට දැනෙන විදිහට. කය නිසා නම් දුක ආවේ. මේ අකමැති දුක් වේදනාව උපදින්නේ කයින් නම් සීතල දැනෙනකොට දුක එන්නේ කයින් නම් සීත උණුසුම එනකොට දුක දැනෙන්නේ කයට නම් බඩගින්න එනකොට විපාසය දැනෙනකොට දුක එන්නේ කයට නම් නැසි මදුරුවන්ගෙන් පීඩා ලබනකොට දුක එන්නේ කයින් නම් වාත දාහයන්ගෙන් පීඩා ලබන්නේ කය නම් කයින් නම් මේ පීඩාව ඇති වෙන්නේ සත්තු සර්පාදීන් නිසා පීඩා ඇති වෙන්නේ කයින් නම් ශරීරය තුළ උපන්නා වූ නානාවිධ වූ කායික වේදනාවන් හටගන්නේ කය නම් එහෙනම් මේ සියලු දුක්ඛ වේදනාවල මූලය උපත කය උපත කය දැන් කය කාගේ කියලා දරගෙන තියෙන්නේ? රූපය කාගේ කියලා දරගෙන තියෙන්නේ? රූපය මම. රූපය මගේ. රූපය මගේ ආත්මය. මේ කය තමයි මම. කය මගේ. කය මගේ ආත්මය. එතකොට මම කියන මගේ කියන මගේ ආත්මය කියන තැන නේද මේ දුක උපදවලා තියෙන්නේ? බාහිර ලෝකේ කවුරුවත්ද? වැස්සද පින්නද දුක? මැසි මදුරුවද දුක? වාතය උෂ්ණයේද දුක? සර්පයේද දුක? දුක ඉන්නේ කොහෙද? මම මගේ කියන මේ කය තුල. එහෙනම් අපි මම මගේ කියලා කය ආත්ම කොට ගන්නකොට තවත් දෙයකට මම මගේ කියලා වේදනාවටත් මම මගේම කියලා කය මම නම් මගේ නම් ඒක උපදින දේත් මටයි තියෙන්නේ. ඉදම මගේ නම් ඉදමේ තියෙන ගහකොළයි ති කාටද? මටමයි. ඒකත් මගේම. ඉදම මගේ නම් ඉදමේ තියෙන දේපලත්. කය මගේ නම් කයෙහි හටගන්න වේදනා ඒ නිසා උපදින සංඥා ඒ කය නිසා උපදින සංචේතන මගේ ඒ කය නිසා ඇති වෙන විඥාන මගේ පංච උපාදානස්කන්ධයම මම මගේ එතකොට අපි මොකකටද මම මගේ කියලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයට තව නමක් කියන මොකක් කියලාද දුකට මම කියලා මගේ කියලා එතකොට දුකට මම කිව්වා නම් මගේ කිව්වා නම් දුක් විඳින්න ඕනද? ඉතින් දුක් නොවින්දොත් නේ පුදුමේ. දුක් විඳින එක පුදුමයක් නෙමෙයි. දුක මම කරගෙන මගේ කරගෙන දුක එපා කියලා කිව්වට වැඩක් වෙන්නේ නැහැ නේද? ගින්දරේ ස්වභාවය මොකද්ද? දවන තවන බව. ගින්දරේ ස්වභාවය දවන තවන බව. ගින්දරේ ස්වභාවය දවන තවන බව කවුරු හරි දැවෙන තැවෙන ස්වභාවය වූ ගින්නේ ස්වභාවය නොදැන ගින්නට අත දැම්මොත් පිච්චෙනවා. පිච්චුනහම දුක එනවා. දුකාවහම තෙල් බේත් හොයනවා. එද්දු හොයනවා. ප්‍රතිකර්ම හොයනවා. දුක ගෙවා ගන්න. අපි හැමදාම කළේ පිච්චුනහම තෙල් බේත් තියුවා. බඩගිනි එනකොට කන්න හොයනවා කියන්නේ ඒකමයි. සීතල එනකොට පුරවන්න හොයන්නේ. උෂ්ණ එනකොට පෑන් දාන්නේ. අපි දන්නේ නැහැ දුක ආවේ කොතනින්ද කියලා. මේ අනවශ්‍ය තැනකට අත දාන්න ගිහිල්ලයි මේ පිච්චුනේ කියලා දන්නේ නැහැ. එතකොට යම් කෙනෙකු ගින්නේ ස්වභාවය ඇත්ත ඇති සතියෙන් නොදැන ගින්න මම මගේ කියලා ලස්සනයි සුන්දරයි සුබයි කියලා සංකල්පයකින් ගින්නට අත දැම්මට ගින්න සිසිල් වෙයිද? ගින්නේ ස්වභාවය වෙනස් වෙයිද? නෑ, ගින්නේ ස්වභාවය වෙනස් වෙන්නේ නෑ. ගින්නේ ස්වභාවය දවන බවම මම මගේ කියලා ආදරෙන් අත දැම්මත් පුච්චන එක පුච්චනවාමයි. ඒක වෙනසක් වෙන්නේ නෑ. ගින්දරට බැන බැන අත තිව්වා ගින්දර මමමයි මගේමයි කියලා ආදරෙන් අත තිව්වා දෙන්නම පුච්චන එක. ගින්නේ ස්වභාවය එකයි, සාධාරණයි. එතකොට දැන් ගින්නේ ස්වභාවය දවන බව ඒක කාටවත් ප්‍රශ්නයක් නෑ. ඒකේ ස්වභාවය යම් කෙනෙකු මේ ස්වභාවයේ නොදැන ගින්න ලස්සනයි කියලා අත තිබුවොත් පිච්චීමෙන් ඇතිවෙන දුක ඒ දුකට යොදන පිළියම ඉඳ වෙනවා. පිච්චුනහම අපි කරන්නේ පිච්ච දෙයට ප්‍රතිකර්ම හොයන එක. අපි දන්නේ නැහැ පිච්චුනේ ඇයි කියලා. නොපිච්චෙන ක්‍රමයක් ලෝකේ තියෙනවා කියලා දන්නේ නැහැ. අපි දන්නේ පිච්චුණාට පස්සේ බෙහෙත් කරන්න විතරයි. නොපිච්චෙන අපි දන්නේ නැහැ. දැන් ගින්නේ ස්වභාවය ගින්න හැටියට දැනගත්තා නම් ගින්න ලක්ෂණයි කියලා එකට අත තියන්න යන්නේ නැහැ. අත තියුවේ නැත්තම් පිච්චෙන්නේ නැහැ. පිච්චෙන්නේ නැත්තම් තෙල් බෙහෙත් ප්‍රතිකර්ම తాවකාලික ඒවා ඕනෙත් නැහැ. එහෙනම් දැන් අපි කොරෝනා හොයන්න වෙලා තියෙන්නේ, පෑන් ඒසී හොයන්න වෙලා තියෙන්නේ, බත්මාළු හොයන්න වෙලා තියෙන්නේ, අතුරු දෙල් හොයන්න වෙලා තියෙන්නේ, ඇඳුම් පැළඳුම් හොයන්න වෙලා තියෙන්නේ, බෙහෙත් හේත් හොයන්න වෙලා තියෙන්නේ, අනවශ්‍ය තැනකට අත තියන. අනවශ්‍ය දෙයකට අත දාලා එකයි. මොකක්ද අනවශ්‍ය දේ? රූපේ ස්වභාවය තමයි හටගත්තනම් යම චරාවට දිරෙන බව, ලෙඩ වෙන බව, මැරෙන බව, අප්‍රිය අමනාප තැනට පෙරලෙන බව රූපේ ස්වභාවය. ගින්නෙහි ස්වභාවය වගේ. ඒක මම වුණත් මගේ වුණත් අනුන්ගේ වුණත් කොහම වුණත් මම කියලා ගත්තත් නොගත්තත් රූපේ තියෙන සැබෑ ස්වභාවය තමයි මෙන්න මේ ධර්මතාව ටික. හටගත්ත දෙයක් රූපේ කියන්නේ, හටගත්ත දෙයට උරුම දෙය තමයි දිරන බව, ලෙඩ වෙන බව, මැරෙන බව, අප්‍රියමනාප තැන දයන බව, ප්‍රියමනාප තැන නොපවතින බව. දැන් මේ රූපේ තියෙන ස්වභාවය මේක. දැන් මෙන්න මේ ස්වභාවය ගින්නේ ස්වභාවයවත් මේ ස්වභාවය නොදැන නොදෙක කවුරු හරි මේ රූපයට මම කිව්වොත් මගේ කිව්වොත් එයා මම කියලා මගේ කියලා අල්ලගෙන තියෙන මොනවද? චරා මරණ ව්‍යාධි අපි සංපයෝගෝ පියේ විපයෝගෝ යම් පුච්ඡන් ලබති උපාදාන ස්කන්ධ දුක. ස්වභාවයෙන්ම ජරා ව්‍යාධි මරණ ය ස්වභාව කොට ඇති දෙයකට මම මගේ කියලා කර තියාගත්තා නම් ඒකේ දුක විඳින්න වෙනවා. ඒ දැන් ඒකේ දුක එනකොට අපි දැන් මේ ගොහෙද තියෙන එකක් මම මගේ කියලා ළඟට අරගෙන දුක් විඳිනවා කියලා දන්නේ නැහැ. තාම දුකේ ඉන්නේ කොහෙන්ද කියලා දන්නේ නැහැ. අපි දුකාවේ පිච්චිච්ච නිසා බඩගින්න නිසා එන්නේ දුක. සීතල නිසා දුකේ, උෂ්ණය නිසා දුකේ. මොන අපි සීතල නැති කරගන්න, උෂ්ණය නැති කරගන්න, නැස්ස මදුරු ටික මරා දාන. මේ දුකාවේ කොහෙන්ද කියලා අපි දැකලා නැහැ. එන අපි යම් දවසක දැක්කනම් දැනගත්තනම් මෙන්න මේ වද වේදනා එන්නේ මෙන්න මෙතනේ. එහෙනම් මෙතනද නේද මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා අරගෙන තියෙන්නේ. එහෙනම් මම මගේ කියලා අරගෙන තියෙන ගින්න වගේ දවන දෙයකට නේද මේ අප කියලා කියන්නේ. ගින්නේ ස්වභාවයේ යම් කෙනෙකු දැන දැක ඒ ඇත්ත දැක ගින්නට ඇලුම් නොකළොත්, ගින්නට ලං නොවුනොත් ඔහු දෙවෙන්නේ නැහැ, පිච්චෙන්නේ නැහැ. පිච්චෙන්නේ නැත්තම් දුක් වෙන්නේ නැහැ. දුක නැත්තම් ප්‍රතිකර්ම වුණේ නැහැ. නානාවිධ ප්‍රතිකර්ම වුණේ මේ එක ප්‍රතිකර්මයයි මේකට තියෙන්නේ. ඇත්ත ඇති සතියෙන් දකින්න එක. එහෙනම් මෙන්න මේ දුක් වේදනා එන වෙලාවේදී වේදනාව 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 කියලා මේක වහගන්න නැතුව වේදනාව එන්නේ කොහෙන්ද කියලාවත් ටිකක් බැලුවොත් ටිකක් නිහඬව එකපාරට ඉරියව් වෙනස් කරන්න යන්නේ නැතුව අපිට පේනවා දුක එන්නේ මෙන්න මෙතනේ. එහෙනම් මේකට නේද මම කිව්වේ මගේ කිව්වේ මගේ ආත්මය කිව්වේ. එහෙනම් මම මම කියලා තියෙන්නේ මගේ කියලා තියෙන්නේ මගේ ආත්මය කියලා තියෙන්නේ මේ දුකට. මම මගේ මගේ ආත්මය කියලා තියෙන මේ දුකට. එහෙනම් මේ තණ්හාවෙන් ආසාවෙන් වැළඳගත යුතු තැනක්ද මේ වැළඳගෙන තියෙන්නේ? ඔන්න අපට පේනවා ඇත්තම්. රූපේ රූපේ නිසා හටගන්න වේදනා සංඥා සංඛාරයන්ගේ දුක්ඛ ලක්ෂණේ පේනවා, දුක පේනවා. එහෙනම් මේ දුක ඇති තැනට නේද මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා තියෙන්නේ? දුක දුකෙන් ඇටියට දකිනකොටම මොන සමුදේ වෙන් වෙලා පේනවා. දුක දුක ඇටියට මේ බඳු කයක් බව නොදැන නොදක නේද මම මගේ කියන අදහස උපදවන්නේ. මෙච්චර වද වේදනා ඇති වෙන ඇති වෙන්නේ මෙතන ඉන්නා. මේ කය මම කියන්න මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න වටින සුදුසුසක් නෙවෙයි. දුකට දුක හැටියට දකිනකොට ඒකට මම මගේ කියන අදහස ඉවත් වෙනවා. මම මගේ කියලා දැඬි බැඳුම ලියනවා. ඉවත් වෙනවා. තෘෂ්ණා දෘෂ්ටිය ඉවත් වෙනවා. තෘෂ්ණා දෘෂ්ටිය ඉවත් වෙනවා කියලා කියන්නේ සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වෙනවා කියන්නේ නිරෝධය සාප් වෙනවා. නිරෝධය සාප් වෙනවා කියන්නේ මග වැඩෙනවා. එහෙමනම් දැන් අපිට දුකක් වේදනාවක් ඇති වුණාම දුක වේදනාව ආවේ මේ කය නිසාම කියලා බලන එක ආර්ය දර්ශනයක් නොවේ. වේදනාව ආවේ අපිට ඇත්තටම කය නිසා නොවේ. කාය ස්පර්ශය නිසා පස්ස පච්චය වේදනා කය දිහා වුණත් බලලා හරි උත්තරයක් ගන්නවා නම් කමක් නැහැ. කාය ස්පර්ශය නිසා නමුත් අපිට මේ මැද නිතරම අතහැරිලා තියෙනවා. අපි වේදනාව මෙන්න මෙතනින් ආවි මේ නිසා ආවි කියලා එක්ක ආධ්‍යාත්මික රූපයට එක්ක බාහිර රූපේ උපාදාන කරගන්න අල්ලගන්න. දුකට ඒ වේදනාවට හේතුව සැප වේදනාවට වෙන්න පුළුවන්, දුක් වේදනාවට. වේදනාවට හේතුව දකින්නේ ආධ්‍යාත්මික ආයතනයෙන් වූ බාහිර ආයතනයෙන්. එනිසා අපිට හැමතිස්සෙම රූපේ උපාදාන වෙලා. රූපේ උපාදාන වෙනකොට නිතරම වේදනා සංඥා සංකාර විඥාන උපාදාන වෙලා පංච උපාදාන ස්කන්ධය මම මගේ මගේ ආත්මය. දුකට ඇලුම් කරන තාක්කල් දුකින් මිදීමක් නැහැ, නිදහසක් නැහැ. හැමදාම දුක් විඳිය යුතුයි. ඒත් අපි යම් දවසක මේ වේදනාව හට ගන්නකොට ඔන්න අපට අලුත් උත්තරයක් හොයා ගන්න පුළුවන්. වේදනාව හටගන්නේ කොහෙන්ද, කොතනින්ද? ස්පර්ශය නිසා. චක්කු සම්පස්සජා වේදනා, සූත සම්පස්සජා වේදනා, ඝාන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. මෙන්න මේ ස්පර්ශ නිසා මේ විදිහෙන් වේදනා හටගන්නවා. මේ ආකාරයෙන් වේදනා හටගන්නවා. ස්පහස නිසා, කනේ පහස නිසා, දිවේ කයේ මනස පහස නිසා වේදනා හට ගන්නවා. වේදනාවට හේතුව දුක් වේදනාවට හේතුව පහස ස්පර්ශය බව හඳුන ගන්න වෙනවා. ස්පර්ශය කියලා කියන්නේ කුමක්ද? ස්පර්ශය ඇති වෙන්නේ කුමක් ඇති කල්හිද කියලා දැනගන්න වෙනවා. අන්න එතකොට අපිට හම්බ වෙනවා කයක් පහසක් කාය විඥානයක් ඇති කල්ලි කාය පහස. කාය ස්පර්ශය නිසා වේදනාව. බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල එන දර්ශනයක් න්‍යායක් අපිට ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. ධර්ම දේශනාවට අයිති කාලේ නම් ඉවරයි, මොකද කරන්නේ? කල් තියන්නද? ඉතුරු ටිකත් අහලම ඉවර කරනවා. වේදනාවට ආසන්න හේතුව වෙන්නේ ස්පර්ශය. ස්පර්ශය කියන්නේ ස්පර්ශ ආයතනයන් ඇති කල්ලි හට ගන්න. ස්පර්ශ ආයතන කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතනයක්, බාහිර ආයතනයක්, විඥානයක්. මේ තුන් දෙනාගේ එකතුවයි ස්පර්ශය. ස්පර්ශය නිසායි වේදනාව. දැන් අපි අර ඉස්සෙල්ලා කතා කරපු විදිහට අපිට වේදනාව ආපු ගමන්ම අපි බලන්න පුරුදු වෙන්නේ වේදනාව වෙන මෙතනයි තියෙන්නේ. වේදනාව තියෙන්නේ ධනිස්සේ. වේදනාව තියෙන්නේ කොන්දේ. වේදනාව තියෙන්නේ බෙල්ලේ. වේදනාව තියෙන්නේ ඔළුවේ. වේදනාව තියෙන්නේ දතේ. මේ විදිහට අපි වේදනාව නියම කරනවා යම් තැනකට. මෙන්න මෙතනමයි තියෙන්නේ කියලා අපි ඇඟිල්ල දික් කරලා තරම් පෙන්නනවා. අපිට ධර්මයක් අතහැරලා තියෙනවා වේදනාව එන්නේ ස්පර්ශයෙන් කියන තැන. මෙන්න මේ ස්පර්ශයෙන් වේදනාව එනවා කියන තැන අතහැරුණ නිසා තමයි අපිට ඉවසන්න බැරි වුණේ. දුකෙන් මිදීමක් නැති වුණේ. අර වැරදි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවකට ගියත් ඒකයි. ඒ දුක තියෙන්නේ මෙතන. මේ දුකෙන් මිදෙන්න නම් කරන්න තියෙන්නේ නමාගෙන ඉන්න එක, දිගාරින එක. ඕන දුක්ඛ නිරෝධ කළා දැන්. දැන් නිරෝධය ලැබුණා හරි ප්‍රතිපදාවේ නිරෝධය ලැබුණා. තව ටිකක් වෙලා ඉන්නකොට හරියෙ නැහැ නිරෝධය. දිගහැරගත් එකක් තුනක් පව දුකයි. ආපහු දුක නිරෝධ ගාමී ප්‍රතිපදාව ආයෙ නමා ගන්නවා. ඉතින් අපි හැමදාම නිරෝධයකුත් ලබනවා, මාර්ගයකුත් වැඩෙනවා. අපි මේ වැරදි තැනකින් මේ දුක දැක්ක නිසා ඒ නිසා අපි මුතුනේ අපි ටිකක් මෙන්න මේ මීට වඩා වෙනස් ක්‍රමයක් මේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ දුක ගෙවා ගන්න පුළුවන්. උන්වහන්සේ දේශනා කරන මේ දුක ඉවසන්න පුළුවන්, දුක දරන්න පුළුවන්. ශෝක පරිද්ධානං සමතික්කමාය. ශෝක පරිදේව ඉක්මවන්න පුළුවන්. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් දුන්නස් කායික දුක්, මානසික දුක් නැති කරන්න පුළුවන්. නැති කරලා ඉන්න පුළුවන්. ඒ ක්‍රමයේ උන්වහන්සේ දේශනා කරනවා. ඒ ඇති වෙන දුක, ඇති වෙන වේදනාව සමතහනක් කරගෙන අරමුණක් කරගෙන දුක නැති ධ්‍යාන සපේත, විමුක්ති සපේත යන්න පුළුවන්. එහෙමනම් අපිට හඳුනා ගන්න වෙනවා ස්පර්ශය කියන්නේ මොකක්ද කියලා. ස්පර්ශය කියන්නේ කයද, අහසද, කාය විඥානේද? වේදනාව කියන්නේ කයද, පහසද, කාය විඥානේද? මෙන්න මේ ටික ධර්ම තුල අපි අර්ථවත් කරගත්තාම අපිට ලොකු ධර්මයක්, දර්ශනයක්, යථාර්ථයක් හම්බ වෙනවා. දුක මම නොවන, මගේ නොවන තැනකින්. දැන් අපිට දුක ඇති වෙනකොට මේ කයෙන් එන්නේ කියලයි පෙනෙන්නේ. එනිසා අපි කය ආත්ම කොටගෙන දුක් විඳින්න වෙලා තියෙන එක ප්‍රතිකර්ම යොදන්නත් වෙලා තියෙනවා. එහෙත් අපි යම් දවසක ඉගෙන ගත්තොත් වේදනාව කියලා කියන්නේ කයේ හටගන්න එකක් නෙවෙයි. වේදනාව කොහෙද හටගන්නේ? වේදනාව කියන්නේ චෛතසිකයක්. සැප වේදනාවත් චෛතසිකයක්, සිතුවිල්ල. දුක් වේදනාවත් චෛතසිකයක්, සිතුවිල්ල. වේදනාව කියන්නේ චෛතසිකයක්, සිතිත්ට ගන්න. කයටයි එකක් නෙමෙයි. ඒ සිතුවිල්ල හටගන්න කයත් පහසත් හේතුවක් වේවි. ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතනයේ ගැටීම හේතුවක් වේවි. නමුත් හේතුවට අයිති නෑ ඵලය. යකඩ කෑලි දෙකක් ගැටෙනකොට ශබ්දයක් උපදී. ශබ්දයේ යකඩ කෑල්ලට අයිති නෑ. ඒ දෙක ගැටෙන නිසා ශබ්දයක් උපදින බව ඇත්ත. ඒ වගේ මේ හේතු ගැටීම නිසා විදනාවක් ස්පර්ශයක් සිද්ධ වෙන බව ඇත්ත. නමුත් ඒවයි හේතු වලට අයිති නෑ. වේදනාව රූපයට අයිති නෑ. වේදනාව අයිති වෙනවා නම් අයිති වෙන්න ඕන ස්පර්ශයට. ස්පර්ශය ඇති කල්හි වේදනාව. සිතේ උපදින ධර්මතාවයක්. එතකොට අපිට හැමතිස්සෙම දුක උපදිනකොට වේදනාව උපදිනකොට අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ මෙන්න මෙතනින් දුක එන්නේ කියලා ආධ්‍යාත්මික හා බාහිර කයට. ඒ නිසා අපි දුකින් මිදෙන්නේ නැහැ. දැන් අපිට පුළුවන්කම තිබුණොත් මෙන්න මේ දෙකට අයිති නොවුවක් හැටියට මේ වේදනාව දකින්න, එතන තමයි අපිට දුකින් තොරව සැබෑ උත්තරය ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒ උත්තරය ලබන එක ඉච්චරම සරලත් නෑ, අමාරුත් නෑ. ඒක ටිකක් වැඩි වැඩියෙන් ටිකක් අහන්න වෙනවා. වේදනාව හටගන්නේ කොහොමද? වේදනාව නැති වෙන්නේ කොහොමද? වේදනාව ඇති වෙන හැටි, වේදනාව නැති වෙන හැටි හටගන්න වෙනවා. ස්පර්ශයේ ඇති කල්හි වේදනාව තියෙනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාවත් නිරුද්ධයි. එතකොට වේදනාව තියෙන ස්පර්ශය තියෙනකම්, ස්පර්ශය නැත්නම් වේදනාවක් නැහැ. එහෙනම් ස්පර්ශය කියන කාට ගත්ත මොනවද? ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතනයත් විඥානයක් කියන තුන් දෙනාගේ එකතු වීම. මේ තුන් දෙනාගේ පැවැත්ම කොච්චරද කොහොමද? ඒ තුන් දෙනා නিত্য වූ ආත්ම වූ දෙද? ඔන්න අපි කය පිළිබඳව හොඳට බලලා තිබුණා නම් වේදනාවෙන් මිදෙන්න හරි දේසි. අපි කය හඳුනගෙන තිබුණා නම් කය කියන්නේ හටගත් ධර්මයක්. චරා ව්‍යාධි මරණ දුක් ස්වභාව කොට ඇති අනාත්ම ධර්මතාවයක්. කයට ගැටෙන දෙයද හටගත් ජරා මරණයේ ස්වභාව කොට ඇති ධර්මතාවය. මේ හේතු ගැටීම නිසා උපදින විඥාණයද හටගත් ජරා මරණයේ ස්වභාව කොට ඇති ධර්මතාවයක්. මෙන්න මේ ටික, මේ ලක්ෂණ ටික ස්පර්ශ ආයතනයන්ගේ සැබෑ ලක්ෂණ ටික හඳුනාගෙන තිබුණා නම්, හඳුනාගෙන තිබුණොත්, හඳුනාගත්තොත් අපි දන්නවා එතකොට ස්පර්ශයේ හැම තිස්සෙම නිරුද්ධ වෙනවා. මේ ස්පර්ශ ආයතන අනිත්‍ය වෙනකොට. ස්පර්ශ ආයතනේ ආධ්‍යාත්මික ආයතනේ, බාහිර ආයතනේ, විඥානේ, මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් හෝ නිරුද්ධ වෙනකොට තුන් දෙනා නිසා හටගත් ස්පර්ශය නැති වෙනවා. ස්පර්ශය නැති වෙනකොට වේදනාවද නැති වෙනවා කියලා බුදුන්. දැන් එහෙනම් අපිට පුළුවන්කම තියෙන වේදනාව නැති කරන්න මොකක් කරලාද? ස්පර්ශය නැති. ස්පර්ශය නිරුද්ධ කරන්න නම් මේ තුන් දෙනාගේ එකතුව නැති කරන්න. මේ තුන් දෙනාගේ එකතුව වැළැක්වුවොත් ස්පර්ශය නැහැ. ස්පර්ශය නැති වුණොත් වේදනාව නැහැ. එහෙනම් කොහොමද අපි මේ තුන් දෙනාගේ එකතුව සංගමයේ බෙදලා දාන්නේ? කේලම් කියලාද? කොහොමද කරන්න වෙන්නේ? එහෙනම් අන්න න්‍යායක් ඕන, අන්න ධර්මයක් දර්ශනයක් ඕන. බුදුරජාණන් වහන්සේගේ දුක නිවන ධර්ම දර්ශනය එතනයි තියෙන්නේ. මේ එකතුව විඳින්න පුළුවන්. එකතුව නිරුද්ධ කරන්න පුළුවන්. නිරුද්ධ කරන්න පුළුවන් වැඩපිළිවෙල හඳුනා ගන්න වෙන එළියෙන් කන්තියක්. ඒ නිසා අපි ඒක කල් දාන්නම වෙනවා. ඒක වෙනස් කරන්න පුළුවන්, වෙන් කරන්න පුළුවන්. වෙන් කරන්න නම් අපිට වෙන දිහාවකට යන්න නෙමෙයි තියෙන්නේ, මෙතනමයි තියෙන්නේ. බලේ බැලිය යුතු තැන මෙතනමයි. හැම තිස්සෙම පවතින ධර්මතාවයක් තියෙනවා මේ තුල. ඒක කෙටියෙන් කියලා අවසන් කරන්නම්. මේ සූත්‍රය ඉවර කරන්න එපා. වේදනාවක් හටගත්ත ගමම්ම වේදනාව හටගත්ත හේතුව අපිට හඳුනා ගන්න පුළුවන් නම් ආයතනේ හඳුනා ගන්න පුළුවන් නම් ඒක තමයි පළමු කොට සිද්ධ වෙන්න ඕන තැන. ඊළඟට මේ වේදනාව ඇති වෙනකොට ඇති උනේ ස්පර්ශයෙන්. දැන් අපිට ඔන්න සිද්ධ වෙනවා ස්පර්ශය කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගන්න. මේ තුන් දෙනාගේ එකතු වීම ස්වභාවය මොකක්ද කියන එක හඳුනා ගන්න. දැන් බාහිරේ තියෙන එකයි මෙහි තියෙන එකයි විඥානයයි මේවා මොනවද මේ එකතු වුණා කියලා කියන්නේ මේවා එක මිටියකට එන්න පුළුවන් ඒවාද? එකතු කරමින් පහළ වෙන චෛතසිකයක් තියෙන්නේ ස්පර්ශයක. අරේ තියෙන රූපයයි මෙහි තියෙන ආයතනයයි කඹයකින් බැඳලා වගේ එකතු කරන්න බෑනේ. එහෙනම් මේවා එකතු කරමින් පහළ වෙන චිත්ත ස්වභාවයක් තියෙන චෛතසික ස්වභාවයක් ස්පර්ශය. මෙන්න මේ ස්වභාවය අපිට හඳුනා ගන්න පුළුවන් වුණොත් එතන අපට සිත පිහිටව ගන්න පුළුවන් වුණොත් අපට පුළුවන් කයින් මෙතන ආයතනින් මෙතන විඥාණයෙන් මෙතන නැවත විඥාණයට නොයන්න අපට පුළුවන් නතර කරගන්න. එතකොට එතන අපි මැදක ඉන්නේ ආධ්‍යාත්මික ආයතනයට හෝ බාහිර ආයතනයට හෝ විඥාණයට හෝ අයිති නැති තැන. ඒ ස්පර්ශය කියන තැන ආධ්‍යාත්මික ආයතනයට අයිති කිව්වත් වැරදි, බාහිර ආයතනයට අයිති කිව්වත් වැරදි, විඥාණයට අයිති කියලා කිව්වත් වැරදි. නමුත් මේ තුන් දෙනාගේ එකතුවක් එකතු වුණු තැන හට ගන්නා වූ ධර්මතාවයක් වෙනවා ස්පර්ශය කියන්නේ. දැන් මේක කොහොමද කියලා දෙන්නේ? ස්පර්ශය කියන එකට මොකක්ද කියන්න ඕන කියන එකයි මම මේ කල්පනා කරන්නේ. ඒක තේරෙන විදිහක් කියන්නේ දැන් මේ කිව්වට ස්පර්ශය කියන්නේ ආසද පොළවද කියලා තේරුම් ගන්න. දැන් අපි ටිකක් බලමු එහෙනම් මේව දැන් වේදනාවක් එක්කම තියෙනවනේ. අපි තම තමන් තුළින්ම බලාගමු ඒක. දැන් බලන්න ටිකක් ඇස් දෙක පියාගෙන වේදනාව දැනෙනවා කියන ස්වභාවය තුළ තමන්ට දැනීම් ස්වභාවය මොකක්ද කියන්නේ? දැන් ඒ කයි කොතනක හටගන්න වේදනාවේ අයිතිය පැවරුනේ කොතනින්ද කොහොමද කියලා බලමු අපි. වේදනාවක් දැනෙනවද? දැනෙන තැනත් පෙනෙනවද? දැනෙන තැනත් පෙනෙනව නේද? හා ඔන්න ඔතන තමයි ඕන. වේදනාව දැනෙන තැනත් මවල පෙන්නන බව තියෙනවා. දැන් මවල පෙන්නන තැනක් තියෙනවා. දැන් මේ පෙනෙන දේ පෙනෙන දේ හිතන දේ එකක්ද? පෙනෙන්නේ මොකක්ද? මේ කයද පේන්නේ දිවස් පහළ වෙලාද? පෙනෙන්නේ මොකද්ද දැන් හිතට මෙතනමයි කැක්කුම තියෙන්නේ කියලා? පෙනෙන්නේ මොකක්ද? රූපේද නාමයේද? රූපය පේනවා නම් දිවස් පහළ වෙලා. දැන් ඇස් දෙක පියාගන්නේ වෙලුවේ ඇස් දෙකෙන් නම් වෙන්න බෑ නම් දිවසින්ම වෙන්න ඕන. දිවස නැත්තම් මේ පේන්නේ නාම ධර්මයක්මයි. දැන් මේ කයයි සිතේ සම්බන්ධතාවය එකතු කරන්නේ ඔන්න ඔතනින්. මධ්‍යස්ථානේ උත. දැන් අපිට පේනවා ධන හිස වගේම තැන මෙවිලා ඇති. කොන්ද වගේම තැන පේනවා ඇති. හැබැයි ඒක පෙනෙන ස්වභාවයක් විතරයි. ඒක භෞතික වූ කය නම් නෙමෙයි. හැබැයි දැන් අපි හිතන්නේ මේ පේන්නේ එතනමයි. අපි අවධානය යොමු වෙන්නේ කයටමයි. දැන් කයට සම්බන්ධතාවයේ හැදුවේ මෙන්න මේ මැද මෙන්න මේ අවස්ථාව. දැන් අපිට සිතට පෙනෙන ස්වභාවය තුළ අපි හඳුනා ගැනීම වෙන්නේ කය පිළිබඳව. පෙනෙන්නේ යමක් අපි හිතන්නේ වෙන දෙයක්. පෙනෙන්නේ නාම ධර්මයක් අපි හිතන්නේ රූපයක්. එතකොට රූපයේ විඳිනවා, රූපයේ හඳුනනවා, රූපයේ කල්පනා. දැන් රූපයේ තමයි විඳින්නේ. රූපයේ තමයි වේදනාව. දැන් නමුත් අපිට වේදනාව හටගෙන තියෙන්නේ මෙන්න මේ ඔය ඇතුළතින් දකින්න ධර්මතාව. දැන් බලන්න මේ දකින්න ඒ ධර්මතාවය කයට අයිතිද? කයට ගැටුණු බාහිර අරමුණට අයිතිද? විඥාණයට අයිතිද? තුන් දෙනාටම අයිතිද? ඒ තුන් දෙනා නැතුව එහෙම ධර්මයක් හටගන්නේද? ඒ තුන් දෙනාට අයිතිත් නෑ, ඒ තුන් දෙනා නැතුව එහෙම ධර්මයක් හිතට හසු වෙන්නේත් නෑ. ඒ තුන් දෙනාත් නෙමෙයි, තුන් දෙනාට අයිතිත් නෑ, තුන් දෙනාගෙන් තොරව ඒ බඳු ධර්මතාවයක් හටගන්නේත් නෑ. අස්මින් සති ඉදං හෝති, අස්මින් අසති ඉදං. මේ හේතු ඇති කල්ලි මේ වේ, මේ නැති කල්ලි නේද නොවේ. එහෙනම් මෙන්න මේ හේතු ඇති කල්ලි හටගන්න ධර්මතාවයක් හම්බුන දෙලුත් තිරයක් දැල්ලත් ඇති කල්ලි ආලෝකය. ජහත් පොළවත් හිරුත් ඇති කල්ලි සෙවනැල්ල. එන් සෙවනැල්ල ගහ නෙමෙයි, පොළව නෙමෙයි, ආලෝකය නෙමෙයි. ආලෝකය තෙල් නෙමෙයි, තිරේ නෙමෙයි, දැල්ල නෙමෙයි. නමුත් මේ හේතු ඇති තැන හට ගන්න ධර්මතාවය. දැන් කවුරු හරි දැල්ල ආලෝකයේ තිරේ කියලා කිව්වොත්, ආලෝකයේ තෙල් කිව්වොත් දැල්ල. දැල්ල කියලා කිව්වොත් වැරදීනේ. සෙවනැල්ල පොළව කියලා කිව්වොත්, ගහ කිව්වොත්, ආලෝකය කිව්වොත් වැරදීනේ. දැන් ඊබඳු වරදක් අපි කරනවා. දැන් මේ පෙනෙන්නේ කුමක්ද? ඒ දෙවි ඇත්ත නොදකීමෙන් මේ කයමයි කියලා කයක විඥානයේ පීඩන. කය අරමුණු වුණා කියලා කියන මොකද? කාය විඥානයේ ඉපදෙන. කාය විඥානයේ නැවත ඉපදෙව්වා කියන්නේ කාය ස්පර්ශයෙන් නෙවෙයි. එතකොට අපිට හැමදේසම දුකෙන් මිදලා යන්න දොරටුවක් හම්බ වෙනවා මනෝමයෙන් දකින අවස්ථාව. ඒ කරමුණු වෙනකොට මෙහෙ නෑ, කාය ස්පර්ශය නෑ. නමුත් අපි මෙතන රැවටෙන නිසා ආපහු නැවත කාය ස්පර්ශයට යනවා. ඉවරයක් නැති නිදෙන එකක් නෙවෙයි, නිරුද්ධ වෙන වහවහ ඉපද ඉපද නැරි මෙරි යන එකක් නෙවෙයි හම්බ වෙන්නේ අපිට. මේ වේදනාව ඇඳුමේ මොකක් වගේ කියලාද? වේදනා බුබුළු උපමා. මේ බුබුලක් ඒ වුණාට අපිට දැනෙන්නේ කළු බලක් වගේ. ඒක විඳින බවක් නම් පේන්නේ නැහැ. පේන්නේ නැති ඇයි? කාය ස්පර්ශනොත් අපි ඒක විඳිනවා, මනෝ ස්පර්ශනොත් ඒක බාරගෙන තියෙනවා. මේ දෙක උමාරු වෙනවා, දෙකේම අපි දුක විඳිනවා. ඉතින් මෙන්න මෙතන හඳුනා ගත්තොත් ඉවසන්නත් පුළුවන්, අමාරු නෑ. එතකොට මමද නොවේ, මගේද නොවේ, මගේ ආත්මයද නොවේ. මොකද මේ හේතු නිසා හටගන්න ධර්මතාවයක් දකින්න. එතකොට වේදනාව නැති වෙනව නෙමෙයි, ගින්නේ ස්වභාවයේ දවන බව තියෙනවා. මේ රූපාදී ස්කන්ධයන්ගේ ස්වභාවය වෙනස් වෙන්නේ අනුපාදා පරිනිර්වාණය දක්වා. ස්කන්ධ පරිනිර්වාණයෙන් නෙදේ, අතීත කර්ම නිසා හටගත් මේ පැවැත්ම තියේ. ගින්නේ ස්වභාවයේ තියේ, කවුරුවත් අත తిුවේ නැත්නම් පිච්චෙන්නේ නැහැ. ස්කන්ධයන්ගේ යථා ලක්ෂණය දැක්කොත්, ඒකට මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා කිව්වොත් පුච්චගෙන විඳින්න වෙන දුක නෑ. පිළියම් යොදන්න වෙන්නේ නෑ. දුකේ යථාර්ථය ඇත්තටියෙන් දකිනවා. දුක දුක නැටි එක දකිනවා. දර්ශනය දුක්ඛාරය සත්‍ය දුක දුක නැටි එක දකිනකොට සමුදය දුරු වෙනවා. මම මගේ කියන අදහස දුරු වෙනවා. තෘෂ්ණා දෘෂ්ටිය දුරු වෙනවා. සමුදය ඥානය සමුදය දුරු වෙනකොට නිරෝධය සාත් වෙනවා කියලා දකිනවා. නිරෝධ ඥානය නිරෝධය ලබන පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැකීමම දුක දුක නැටි දැකීමමයි කල යුත්තේ කියලා දකිනවා. මේ බඳු දර්ශනයකින් මේ සියලු දුක් ඉවසාගෙන දරාගෙන ධ්‍යාන ඵල සමවත් වලට සමවදින් කවදාවත්ම මේ ජීවිතය සංසාර ජීවිතේ දුක් නොවිඳින තැනකට යන්නට පුළුවන් ලාභය භාග්‍ය හැම දිනාටම ලබන්නේ සලසා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ උතුම් ලෝතුරු ධාමෙන් හැම දිනාටම වෙනසීම සිද්ධ වේවා. මේ ආකාරයෙන් මෙනෙහි නොකළොත් යං හිස්ස භික්කවේ අනදිවාසයතෝ පඤ්චයං ආස්වාදත. මෙහෙම මෙනෙහි නොකරන තාකල් ආශ්‍රව කෙලෙස දුක් වේදනා එනවා. අනදිවාසයතෝ ඒවං සතේ ආස්වාදික පරිලා මේ විදිහට දකිනින් විසිරුවොත් සියලු ආශ්‍රව කෙලෙස දුක් වේදනා දුරු වෙනවා. මේක තමයි ඉවසීමෙන් ආශ්‍රව දුරු කරන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඉතින් මේ බඳු පිළිවෙත් අනුගමනය කොට සියලු ආශ්‍රවක් සිරිතට ලබන උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසීම වදනාන්තයි. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං සතං. හදවතින් අපිට කරගත් සල ධර්මයන් මත විදින බුද්ධ රූප සත්‍යයන් වහන්සේලා ඇතුළු උපකාරක පින් කැමති සියලු දේව සමූහයාට පින් ඇති වේවා. දිවයිස වැඩි දුරින් වේවා. පතන බෝධියෙන් නිවනින් සනසෙත්. හැමදෙනාමෙන් ඇසීමේ පරිලෝකීය සතර ඥාති වර්ගයාටත් මේ ස්ථාන ගොඩනගන්නට විසමහන් සූනියගිය දායක කාර්කාදී හැම දිනාටමත් විහාර ගණේ අපවත් විමදාල සියලු සාමිනාන්සේලාටත් මේ පින්වත්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. සකලක් වේවා. සසර කතරින් විතර වේවා. සාමිතියන් කුණා පින්වත් ඔබ අප හැම දිනාටමත් නැදි වැඩිපුර දෙමාපිය දුවා දරුවන් ආදී කවුරුන් දෙනාටත් සකත සාන්තිය සහනේ සනසිරල දුක් නිරෝගී සුව සම්පත්තිය චිර ජීවනයේ සිද්ධ වේවා. වදුරු භාදක මැද මගේ හැරේ වාදුරු ජන සිරින්දී මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේම නිකලල් හද මඩලක් ඇති මහරහත් පදවීම සැනසෙන්නට අපි හැම දෙනාටම භාග්‍ය වාසනාව සැලසෙනවා. අභිවාදන සීලස්ස සම්මුද්ධාපතායෝ චත්තාරෝ ධම්මා වද්ධම්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති නිවච අතෝ නිබ්බාන සම්පත්ති විනාති සම්චති. මරදන් කඩවල ලබනෝරු කන්ද ආරණ්‍ය සේනාසනයේ අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේ